දැන් දහවල් ආහාර පාන ගැනීමෙන් පසුව අපි මේ වෙලාවට ඉදිරිපත් කරන්න තිබෙන්නේ ධර්ම සාකච්ඡාවක් නේද? ඉතින් මේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් වෙච්ච කරුණු අපි ඉස්සරහදී ගන්නු. ඊට කලින් අපි මේ පින්වතුන්ට ආහාර පාන ගන්නට යන වෙලාවේ සිහියටයි නෝනටයි වැඩ කටයුත්තක් පවරලා ඒක ඒ දින්නත් එක්ක මේ පින්වතුන්ට පෙරගෙන යන්න අපි කටයුත්තක් පවරනවා. නේ. හරි. වචන 10කුත් අපි හැම කෙනාටම දුන්නා. ඒ වචන 10 පරිස්සම් කරගෙන හරි පරිස්සමෙන් සිහියයි නෝනයි පාවිච්චි කරලා ආහාර ගන්න කියලා කිව්වා. අපි ඉස්සර වෙලා බලමු මේ අපේ පින්වතුන් වචන 10 කොහොමද හසුරුවා ගත්තේ, ඒකට දක්ෂ වුණේ කොහොමද කියලා. වචන 10ම බේරාගෙන සිහියෙන් නොනින් ආහාර ගත්ත ගන්න පුළුවන් වෙච්ච අය හත උස්සන්න බලන්න. බොහෝමද බොහෝ දෙනෙක් කියනවා. වචන 9ක් පමණක් බේරගත්තයි කීප දෙනෙක් කියනවා. හොඳයි. වචන 8ක් ඒකෙත් තියෙනවා. වචන 7ක් ඉතුරු කරගත්තාය. එක්කෙනෙක් දෙන්නේ. වචන 6ක් ඉතුරු කරගත්තාය. ආ එතන ඉන්නවා. වචන 5ක් පිරගත්තාය. නැහැ. වචන 4ක් පරිස්සම් කරගත්තාය. වචන 3ක් නේ. වචන දෙකක් පිළිගත්තා. ඒත් නෑ. එක වචනයක් විතරක් ඉතුරු කරගත්තා. ඒත් නෑ. වචන 10ම පරිස්සමෙන් ඉවත් වී ගිහිල්ලා වචන 10 පාවිච්චි කරපයි. එක්කෙනෙක් කියන්නේ. හොඳයි, උත්සාහ කරන්න. හැම කෙනාගේම සිහිය හොඳට වඩා ගන්න එක හරි පරිස්සම් ඇති. හොඳ පුරුණ. ඊළඟට අපි දැනගන්න කැමති තව වැඩක් වාර දුන්නා. ඒ තමයි ආහාර පාන ගැනීමේදී අපේ හිත ඒකට ප්‍රතිචාර දක්වන විදිහ. කොහොමද හිතේ ඒක ගන්නෙ? ඊයේ කිව්වනේ අපි බලමු එන. කොහොමද උනේ? ඒක වැරදුනද? ගැළුවද හිත දිහා? හා කොහොමද උනේ කියන්න බලන්න.
ආහාර මේසෙකට තියෙන දැනුමකට සම්බන්ධයක් ඇතුළේනවා.
හරි.
ඊපස්සේ ආහාර ගන්නකොට සාමාන්‍යයෙන් සිංගත අවස්ථාවලදී අර ප්‍රතික්ෂා කරලා ඒ ආහාරය අරගන්නකොට ඔක්කොම ආහාර ගැන කියලා ලොකු මේ ආශාව කියලා කෙච්චර වැඩි වෙන්නේ නැහැ. ආහාර අරගෙන ඒක කරලා ගිනකොට උගුරු දක්වා අපට කැලතිමක් ඇති වෙනවා ගොඩක්. උගුරු ළඟින් හැබතර යනකොට ඒකදී ඔක්කොම නැන් මේ ගියාරෝච්චි ශාමයේ පොරේ තමයි ඇතුලට යන්නේ.
හ්ම්.
ඉතින් ඒක වෙන අර මොළේ පිටියට ප්‍රසන්නගතිය නැතු වෙනවා.
හරි. ඔව් ප්‍රසන්නගතිය එහෙම නැති වෙනවා. ඇත්තට ඒක මෙනෙහි කරොත් තමයි එහෙම වෙන්නේ. තව රහසක් ඕකේ තියෙනවා අපි බලමු. අනිත් කොහොමද අනිත් පින්තු එක්කෙනයිද වඩලා තියෙන්නේ කොහොමද? එහෙම කත් හොඳයි. ඒකත් හිත එදුවන් පස්සේ වෙනවා. කොහොමද?
ආපනකොට විවිධ රසවර්ග ඇති වෙලා අඳුනා ගැනීමක් වෙනවා. ඊට පස්සේ ආහාරයේ يعني ආහාරයට ඇති කැමැත්තේ අඩුවීමක් මිස වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ.
ඔව් එහෙමත් එකක් වෙලා තියෙනවා. සමානකම් තියෙනවා. තව අනිත් හැටි කොහොමද? යන්නේ ඔව් තව හොඳයි හොඳයි එතනත් මානසික කාර්යය පැවතිලා තියෙනවා. තව කවුද වැඩි කරේ?
සල්මස් දැන් ආහාර විකනකොට විකලා ගිලිනකොට ඇත්තොසේ මේක ගිලින්නේ වමනිති කාට නම් පිටින් දිහා බලාගෙන අපි මෙයා කරන්නේ අපි මේ අපේ ආහාරයේ දැන් ඉජාවපත් පිට ගන්නකොට හිතන්නේ මේ ආහාරයේ මේ පිටින් තියෙනේමයි ගන්න කියලා. නමුත් කට ඇතුළට ගිහිල්ලා ගිලිනකොට ඒක වමනිති කාට කියන
හොඳයි සුබුරුට ඒකේ තියෙන රසය හැපුවේ නැතුවට රසයක් තියෙනවා. මේ ක්‍රියාකාරී ස්වභාවයේ දකින්න උත්සාහ කරන්නේ බොහොම හොඳයි. තව කවුද?
සමහර ආහාර වර්ග විතරයි ගා කුඩි වෙලා පිටි වෙලා ගැටි තියෙන සමහරක් කිඳිලා තියෙනවා.
එහෙම තියෙනවා. හැම එක්කිනාම එක මෙනෙහි කරාද? මෙනෙහි කරාද? හොඳයි.
ගන්නසර් මේ අපි අර පුරුද්දක් හැටියට කැම් ගන්නකොට සාමාන්‍ය එක පිටක් ඉවර ගිරලා නෙමෙයි අපි සාමාන්‍යයෙන් ඉඳන් පිටට යන්නේ. දැන් අද අපි අද මම එක ව්‍යායාමයක් හැටියට කරන්න බල පටන් ගත්තා. එක පිටක් ඉඳලා ඉවර වෙලා අනිත් එකට යන්න යොමු කරන්න පිට. ඒක සාල උත්සාහයක් ගන්න උනා ඒ ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ ඩාවකින් වෙලාවක් තුනක ක්‍රියාත්මක කරන්න පුළුවන්.
ඒකට කියක් වෙලා යනවා. ඒකට වෙලා යනවා. දැන් මේ ඕකට කියනවා ඔය වැඩේට කියනවා මේ ඕකට කනවා කියන්නේ. ඔබට වෙනවා දැනත්. ඔය අද කරේ කෑම නෙවෙයි. අද කරේ මොකද්ද? වළඳනවා කියනවා කියන්නේ. වළඳනවා කියන එක තමයි ඕක කියන්නේ. ඒකට කල් යනවා. හොඳට සිහියෙන් නොනි. සිහිය නොවන තියාගෙන ඉන්න ඕන. දැන් මේ කටේ හැපෙන ඒවා මෙනෙහි කරන්න ගියාම තමයි ඔය අප්‍රිය ගතිය අර එහෙම ඇති වෙන්නේ. ඒක අපේ මේ සත්‍ය හොයාගෙන යන තැනදී ඔකම තමයි. එතකොට ඔබ නැතුව කරන්න නම් මොකද වෙන්නේ? අප්‍රිය ගතියක් ඇති වෙන්නේ නැතුව එන්න මොකද කරන්න ඕන? ඒකත් කරනවා. ටීවී එක ඉස්සරහ දාගෙන ඒක දිහා බලාගෙන කනවා. කොච්චර ගෑවද මොනව හැව්වද මොකක් කරන්නේ ඉතින් අර ඒ බලාගෙන මේ උපද්ද වෙන්නේ කියලා
මොකක්
බඩ කිනේ නිකන් ඉඳලා කරන්නේ. ඔව් ඔය නිකන් ඒක අවසිහියෙන් මේ මොනවනහරි දන්නේ හැප්පෙනවද දන්නේ නැහැ. කෑම වැඩි සමහර ගැරබුදු පුඩි කැවිලි වුණා නේද? දැන් ටීවී කියන හේතුවදී ඉතින් මොන රහද කියලා දන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා අවසිහියෙන් ගන්න කොටයි සිහියෙන් ගන්න කොටයි වෙනස්. ඔව් කියන්නේ දත් දෙකට වදින ශබ්ද වෙනදා
හෙන්නතුනා
කියන කෙනෙක් කනකට දැනෙනවා. දත් ස්පර්ශ වෙනවා. ආ ඒක ශබ්ද ඇහෙනවා. ඔව්. ශබ්ද ඇහෙනවා. එහෙම දත් වලට වදින හැපෙන ශබ්ද එහෙම වදිනවා. ඒකත් තේරුම් ගැනීම. ඒකත් අවබෝධයක්. ඒක නිසා මේ ආහාර ගැනීම තුළ සිහියෙන් ආහාර ගැනීම තුළ මහා ලොකු ධර්ම කාණ්ඩයක් ධර්ම පොදියක් තියෙනවා. ඉතින් අපි ඒවා ඒ තරම් ලිහන්න යන්නේ. ඒවා ලිහන්න යන්නේ ඒ තැනම නිකන් අවසීයෙන් අතහැරලා. හැබැයි උතන තියෙනවා ගොඩක්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආහාරේ පටිගොඩ සංඥාව දේශනා කරලා තියෙන්නේ සහ මේ සතිපට්ඨාන සූත්‍රේ තියෙනද ඔබ? තියෙනවා. තියෙන කොහොමද තියෙන්නේ? අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරියෝ. අසිත පීත කායිත සායිත. ඒ කියන්නේ කන බොන දේවල්, තැවරෙන දේවල්, හපල කන දේවල් හැම එකක්ම ඔය සිහියට යටත් කරලා සිහිය සිහියෙන් දැකලා පෙන්නලා එහෙම තමයි මේකෙන් ශරීරෙට දාන ඔක්කොම චෙක් කරලා තමයි යන්නේ. ඔක්කොම කන බොන ඒවා හැපෙන ඒවා මෙච්චර හැරුණා කියලා ඔක්කොම චෙක් කරලා තමයි යන්නේ. එතකොට හොඳයි. හොඳයි. හැම කෙනාටම ඔය වැඩි ඉස්සරහට කරගෙන යන්න හොඳට ගෙදරදිත් ඔය කරන්න මහන්සි ගන්න. හොඳට දිනු කරන්නට සිහිය නුවණ වඩන්නට ශක්තිය ලැබේවා කියලායි තියෙනවා. ඊළඟට ධර්ම කරුණු ටිකක් තියෙනවා. බලමු අපි මේ භාවනාවේ යෙදී සිටින විට හිත එකලස් වී හොඳින් පවතී. නමුත් ශරීරයේ තදගතියක් ඇතිවීම, ඉහිල් වී යෑම, සමහර විට සිසිල් වී ගලා යාම ආදී ගති ඇතිවීමින් නැතිවීමින් යනු දැනේ. ඒ ගැන පැහැදිලි අදහසක් නොමැත. ඒ භාවනාවට කෙසේ බලපාන්නේ දැන් නොදැනේ. පහදා දෙන්න කියලා කියන්නේ. භාවනාවේ යෙදී සිටින විට හිත එකලස් වී හොඳින් පවතී කියලා කක් කියනවා. ඒ භාවනාව පෙරගෙන යනවා. නමුත් ශාරීරික තදගතියක් ඇතිවීම, දිහිල් වීම, සමහරට සිසිල් වී ගලා යාම වගේ අධි ගති ඇතිවීමෙන් නැතිවීම යනු දැනේ. එතකොට මොකද කරන්න ඕනේ වෙන්නේ? කරන්තුණ වෙන්නේ ඒ ස්වභාවය සිසිල් වීමක්, තද වීමක්, ලිහිල් වීමක්, බර ස්වභාවයක් එනවා කියලා ඒ ටික හඳුනා ගන්න ඕනේ. ඒ ටික අතහරිනවා කියලා කියන්නේ භාවනාවෙන් අයින් වෙනවා කියන එකයි. ඒ ටිකට සිහිය තියන්න ඕනේ. එතකොට දැනගන්න ඕනේ භාවනාවේ යෙදී සිටින විට හිත එකලස් වී පවතිනවා කියනවා. ඉතින් එකලස් වී පවතින ස්වභාවනා මොකක් හරි තියෙනවනේ. ආනාපාන සතිය මොකක් හරි. හැබැයි චිත්තානුපස්සනාව වඩනකොට යම් කිසි දෙයකින් අර වගේ ස්වභාවයක් ආවොත් එහෙම හිත ඒකට ගිහිල්ලා ප්‍රතිචාර දක්වන මේ තදගතිය කියලා දැන ගැනීමම ප්‍රතිචාර දක්වනවා. තදගතිය දැනගන්න විවිධ වෙලා යන ගතිය දැනගන්න එතෙන්ට සිහිය තියන්න ඕනේ. වෙන මොකුත් කරන්න ඕනේ නැහැ. ඒක එතකොට ඒකම භාවනාවක් වෙනවා. ඉන්නේ මොනවද? පවතින්නේ මොනවද? ඒ වගේම ඉදිරිපත් වෙන මොනවද ඒක දකින්න ඕනේ කියලා මේ කරන්නේ. යම් අය අසනීප තත්වයක් නිසා හෝ වයසට ගිහින් සිහිමද ගතියෙන් හෝ යම් යම් අයට දෝෂාරෝපණ කරයිද ඒ පුද්ගලයාට අකුසලයක් රැස්වීම සිදුවේද කියලා කියනවා. එවැනි අයට තරුණ කාලයේදී බොහෝ පින් රැස්කොට තිබුණත් අවසාන භාගයේ හැසිරෙන විදියට දුගතියට යෑමට බොහෝ සේ හේතු සකස් වේද කියලා අහනවා. අසනීප තත්ත්වයක් නිසා වයසට ගිහින් සිහිමද ගතියේ අසනීප තත්ත්වයක් නිසා ඉතින් ඒ මානසික ස්වභාවය ඉදිරිපත් වෙලා ඉතින් සිහිමද ගතියේ යන් යන් ආයත දෝෂාරෝපණ කරාට සිහිය නැති නිසා ඒගොල්ලන්ට අකුසලය සිද්ධ වෙනවා. සිහිය නැතිවීම කුසලයක් වෙන්නේ නැහෙනේ. සිහිය නැතිවීම එක එක ඒගොල්ලන්ට හැබැයි තින් අර සංඥා වෙනස්. සංඥා වෙනස් කියලා කියන්නේ බණින එක්කෙනා දුවෙක් දරුවෙක් වෙන්න පුළුවන්, එයා හිතන්න පුළුවන් සේවකයෙක් කියලා. මොන වෙනස් වෙනවා. එහෙම නැත්තම් මේ ඉන්නේ තමන්ගේ මහත්තයා, නෑදෑයා, අක්කණන්ගේ වෙන්න පුළුවන්. නමුත් එයාට සංඥා වෙනස් වෙන්න වෙනවා මේ මට ස්කෝලේ යන කාලේ ගහපු එක කියලා. හරි කියලා අන්න එහෙම අදහස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ සී විකල්පයෙන් වෙනවා සංඥා වෙනස් වෙනවා. සමහර වෙලාවට මේ විකෘති මනසක් තියෙන එක්කෙනාට බුදුරජාණන් වහන්සේ ආපත්‍ය පැනවීමෙන් පවා නිදහස් කරා. කියන්නේ සමහර වෙලාවට කෙනෙක් යමක් කරන් පස්සේ වික්ෂුන් වහන්සේලාට හැවස් සිද්ධ වෙනවා. වරදක් සිද්ධ වෙනවා. නමුත් ඒ සිහි විකාරයෙන් හොඳ සිහිය පිටුවා ගන්නට බැරුව ඒ කිරීමෙන් යාට ඒ පනෝණ ශික්ෂාපදේ නිදහසක් තියෙනවා. හැබැයි ඒක ශික්ෂාපදේ නිදහසක් වුණාට ඒක හොඳයි කියලා කියන්නේ නැහැ.
ඒකේ කර්මපදයක්
නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කරනවා කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් අපි කෙනෙක් ගහන ගෙහුවම වෙන්න පුළුවන්. එයා මැරෙන්න පුළුවන්. මුටිකාවය කියලා. හැබැයි යාට මර චේතනාව සහ යා මොකද්ද කරන්න කියලා යාට තේරුමක් නැහැ. ඉතින් තරුණ කාලයේදී පින් රැස් කර තිබුණත් අවසාන භාගයේ හැසිරෙන විදිහට දුගතියට හැබැයි පින් මේ තරුණ කාලේ පින් රැස් කරන්න අවසාන භාගයේ ওই වගේ ස්වභාවයක් එන්නේ නැහැ කියන එක තමයි තේරුම් ගන්න ඕන. ඔය තියෙන බුදුරජාණන් වහන්සේ අවස්ථා තුනක් දක්වලා. ඒ කියන්නේ ජීවිතයේ ප්‍රථම වයසේ හෝ මධ්‍යම වයසේ හෝ අවසාන වයසේදී කුසල් වඩන්න කියලා කියනවා. ඒ කුසල් වැඩුවෙන් පස්සේ ඒ කුසල් වඩාගෙන යනකොට එතකොට තමන්ගේ හිත හරියනවා. ඒක නිසා දැන් තරුණ කාලේ මම පින් කරගත්ත දැන් ඉතින් කමන්නේ ඒ ටිකෙන් මට හිත හදාගන්න පුළුවන් කියලා ස්ටොප් කරන්න ඕනේ නේ. එකට එක කරගෙන යන්න ඕනේ. එතකොට තමයි පිටක් වෙන්නේ. පංච උපාදානස්කන්ධයේ හන්දියෝ රූප සමුදයත් අත්ංගමයන් පැහැදිලි කර දෙන්න කියලා කියනවා. රූප සමුදයේ ලෙස සතර මහා භූතයන්ගත් විට සතර මහා භූතයන්ගේ සමුදය කුමක්දයි ප්‍රශ්නයක් මතුවේ. ඉන් ඉදිරියට යාමට නොහැකි තත්ත්වයක් මතුවේ. රූප සමුදය ලෙස සතර මහා භූතයන් ගත් විට සතර මහා භූතයන්ගේ සමුදය කුමක්දයි ඒ ප්‍රශ්නේ මේ පටලැවිලා තියෙනවා. රූප සමුදේ ලෙස සතර මහා භූතයන් රූප සමස. මේකේ තියෙන වචන තේරෙන්නේ නැද්ද? ඒක මම අර බණ දේශනාවේ මේ කියලා දෙන්නම්. බෝසත් බෝසත් විහාරවාසීන් විහාරවාසී උසස්ම සීල භාවනා ආරක්ෂා කරන පූජනීය ස්වාමින් වහන්සේලා අපව එම සීලයන් වෙත යොමු කරයි. එතුමන් වහන්සේලාගේ වෛරසිත නැමැත, තරහසිත නැමැත. එබැවින් මෛත්‍රී භාවනාවේදී මට ඒ බව සඳහන් මම මට ඒ බව සඳහන් නොකරන්නේ. හා මම ඒ බව සඳහන් නොකරන්නේ. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ඉතා ගෞරවයෙන් ආයත සිටිනේ කියන්නේ දැන් මාවත් දැම්මම බෝසත් විහාරවාසී උසස්ම සීල භාවනා ආරක්ෂා කරන පූජනීය ස්වාමීන් වහන්සේලා අපව එම සීලයන් මත යොමු කරයි. හෙතුමන් වහන්සේලාගේ වෛර සිත් නැමැති තරහ සිත් නැමැති බැවින් මෛත්‍රී භාවනාවේදී මම ඒ බව සඳහන් නොකරමි. ඒ කියන්නේ ඉතින් අපිට මෛත්‍රිය නැහැ කියන එක. අපිට ඉතින් ඔච්චර තමයි. අරසා මේ සියලු සත්‍යෝ කියලා ගන්නකොට අපි ටිකක් ඒකට දාගන්න. සියලු සත්‍යෝ අපි ඒකට දාගෙන ඉතින් අපිටත් මොකක් හරි නිරෝධ භාවයක් ලැබේවා කියලා මේ මඳුරුවන්ගෙන්වත් පීඩාවක් නැති සත්‍යයක් හොදවෙන්නේ නේද? ඒ නිසා වෛරසිත තරහසිත නොමැති වේවා කියන එක හරි සංකීර්ණයි. ඒ කියන්නේ දැන් තද අවුවක් ඇති වෙනවා. තද අවුවක් ඇති වෙනකොට සැප සේතනාවක් ඇති පීඩාවක් නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට පීඩා නැති වේවා කියලා පැතිම නර්ගය නේද? හරියට දහඩිය දාන අමාරුයි. මඳුරුත් තියෙන පීඩා නැති වේවා තරහ නැති වේවා කියලා දුක් පීඩා නැති වේවා කියන කොට හරි අන්තං හරි මඳුරු වේකින් මැස්සෙකින්වත් එන පීඩාව දුරු වෙනවා. මේ පායන කාලේට අර මෙහෙ ඉන මැස්සෝ જાතියක් ඒ මැස්සෝ ආවන් පස්සේ යන්නේ සමහරට උඩුවිත් වහන කටෙත් වහන දානෙකින් වහන එහෙමේ යනු එලෙන් මේ සමහරට සද්දිකුත් දාගෙන යනවා. ඉතින් එහෙම යනකොට පීඩාවක් මේක නැති ඒකවත් නැති වෙනකොට ඒ සාන්නා ඒ මැස්ස ආවේ නැත්තම් ඒ සාන්නාන්සලා සන්තෝෂයෙන් ඉන්නවා. ඉතින් ඒකවත් ඒ වගේවත් පීඩාවක් නොවේවා කියලා මේ මැස්සෙක්ගේ මඳුරින්වත් ඒක ඉතින් මේ නරක නෑනේ නේද? ඒකින්දා ඔක මේ ඒ ස්වාමීන් වහන්සේට ටිකක් දාන්න. චිත්තානුපස්සනා භාවනාවේදී සමහර විට කිසිදු සිතුවිල්ලක් නැති අවස්ථාවක් ඇත. සමහර විට කිසිදු රාග, ද්වේෂ, මෝහ යන අකුසල චේතනා නැතිව යම් ස්වභාවික වස්තුන් පිළිබඳව සිතුවිලි ඇති. ගියක් දොරක් නැවක් ගුවන් යානයක් පාරක් වෙන්නේ. මෙම தත්ය පහදා දෙන්නේ කියනවා. ඉතින් ඒවට රාග දේශ මෝහ නැති කියලා කිව්වට අකුසල චේතනා නැති කියලා කිව්වට මේ භාවනාවේදී සලකනවා ගියක් ගුවන් යානයක් නැවක් පාරක් තොටක් ආලං කියන්නේ අනිත්‍ය මාධ්‍යම වස්තු ද්‍රව්‍ය අත්මක වස්තු එන අදහස් වෙනවා. එතකොට මේ සමහර ඒවා මෝහ සාධක වෙනවා. ඒවා මේ විදිහට සලකා ගැනීම මෝහ සාධක වෙනවා. ඉතින් ඒව ඇවිල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ සංකලන පඨවි ආපෝ තේජෝ වායෝ වල සම්බන්ධින් ඇදිච්ච දේවල් ඒ විදිහට යනකොට අනිත් එක සද්දයක් නම් සද්දයක් ඒ වගේ හිතෙනවා කියලා කියන්නේ යන්තම් මෝහයෙන් වැඩ කරනවා. එතකොට සිද්ධ වෙන්නේ එතකොට කරන්න ඕන වෙන්නේ මට මේ දේ හිතෙනවා. මට මෙහෙම නැවක් ගැන මතකයක් ඇති වෙනවා. මේ වගේ නැවක් පින්තූර ගත වෙනවා. නැවක් පින්තූර වෙලා මට මනසට ඉදිරිපත් වෙනවා. නැවක් ආසියානිය පාර ගහක් කොළ මේවා මතුවෙනවා කියලා හැම වෙලේම ඒ සජීවී හෝ වේවා අජීවී හෝ වේවා ඒකෙන් කියන්නේ නැහැ මේ මෙනෙහි කරන්න ඕනෑ වෙන්නේ සජීවී වස්තු ඒ කියන්නේ සත්ත්ව පුද්ගල වස්තු පමණයි මෙනෙහි කරන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ එනේන මොන හරි දෙයක් මොන හරි දෙයක් ආවොත් ඒක මෙනෙහි කරන්න ඒක දැනගන්න ඕනේ මේ එකක් තියෙන කියලා එච්චරයි කරන්නේ. මෙනෙහි කරන්නේ ඒ සද්දේට ගිහිල්ලා ගොඩාක් විපරම් කරන්න නැතුව කවුද කොහෙන්ද කියලා විපරම් කරන මෙහෙම එකක් දැන් දැනේ කියක්. මෙහෙම එකක් නෝට් කරන්න කියලා දැනගන්න. ඊයේ සවස ධර්ම දේශනාව අභිධර්මයට සම්බන්ධ යයි සිතමි. මම ලංකාවේ ධර්ම දේශනාවකදී අසා තිබෙනවා බුදුරජාණන් වහන්සේ විසින් අභිධර්මයේ දේශනා කළදී දෙවියන් උදෙසා බලු. ඒ මිනිසයන්ට තේරුම් ගැනීමට අපහසු බවක් මිනිසුන් සඳහා ඇත්තේ සූත්‍ර දේශනා ඇතුළත් ධර්මයේ බවත් අවිධර්මයේ යනු කුමක්දයි පහදා දෙමින් ඉල්ලා සිටි. ඉතින් මේ අද කාලේ මේ බණ හරි පරිසරයෙන් අහන්න ඕනේ. අර්ථකථන අමුතු ඒවා කියන්නේ මෙහෙම හිතන්න ත්‍රිපිටකය කියලා එකක් තියෙනවා. ත්‍රිපිටකය දන්නවනේ. එතකොට ත්‍රිපිටකය ගත්තන් පස්සේ තියෙන මොකද්ද ත්‍රිපිටකය කියන්නේ? සූත්‍ර පිටකය, විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය. දැන් ඕකනේ අපිට ලංකාවේ තියෙන්නේ. දැන් මේවා මේ සූත්‍ර පිටකේ, අභිධර්ම පිටකේ මේවා මේ දිව්‍ය ලෝකයේ තියෙන පොත් මේවා. එහෙම print කරපියවද? විනය පිටකයයි මේ සූත්‍ර පිටකයයි මේ මනුස්ස ලෝකයේ අභිධර්ම පිටකේ ගැහුවේ මේ දිව්‍ය ලෝකේ. ඔහොම එකද තියෙන්නේ. නෑ ඒ මේ තුන් පිටකය තියෙන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ තියෙන්නේ. මනුස්ස ලෝකේ ඒව සියල්ලක්ම මිනිස්යන්ව පාවිච්චි කරන්නයි තියෙන්නේ. ඔන්න එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් අභිධර්මයේ දේශනා කරන දෙවියන්ට දේශනා කරේ. ඒක හැබැයි අභිධර්මයේ දේශනා කරේ අවුරුදු කීයකට පස්සේද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය වයස කීයද අභිධර්මයේ දේශනා කරන්න? 42යි. බුදුරජාණන් වහන්සේට අවුරුදු 42යි අභිධර්මයේ දේශනා කරන්න. කොහෙද දේශනා කරන්නේ? තවදාවේ. අවුරුදු කීයකට පස්සේද කීයේ? මාතෘ දිව්‍ය පුත්‍රය. තව එකක් තියෙනවා මේ උන්වහන්සේ සාක්‍යපුරේටත් ඇරියනේ නේද? සාක්‍යපුරේට වැඩියේ උන්වහන්සේ බුදු වෙලා කාලයක් ගියාට පස්සේ. එතකොට දෙවියන් ධර්ම දේශනා කරනකොට මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්ම දේශනා කරනකොට ඒ මාතෘ දිව්‍ය පුත්‍රයා කොහෙද හිටියේ? නෑ තව දිසාවේ නෙවෙයි. ඒ මාතෘ දිව්‍ය පුත්‍රයා පහළ වුණේ තුසිත දිව්‍ය ලෝකෙ. ඒ කියන්නේ බොහෝ පින් කරන පින් ඇති සත්පුරුෂ බෝධිසත්ත්ව ගුණ ඇති ගුණාක් පින් කරපු අය යන්නේ තුසිත දිව්‍ය ලෝකෙ. තුසිතේ කියන එකේ නම මොකද්ද? තුසිත කියලා කියන්නේ හැම වෙලේම හැපි. තුසිත සතුටින් ඉන්නේ හැම වෙලේම සතුටින්. ඒ දිව්‍ය ලෝකේ තමයි මාතෘ දිව්‍ය පුත්‍රයා පහළ වුණේ. එතකොට මාතෘ දිව්‍ය පුත්‍රයා ඊළඟට යස්ම කද්ද මේ විසංඛාව ඉබුදුනේ කොහෙද? තුසිත දිව්‍ය. එතකොට මේ අනාථපිණ්ඩික සිටුවරය තුසිත දිව්‍ය ලෝක. දුටුගැමුණු රජුරෝ තුසිත දිව්‍ය ලෝක. එතකොට ඔය ගොඩක් අය යන්නේ තුසිතේ. තාවතිස්ස කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේට ටිකක් කිට්ටුනවා. හැබැයි අභිධර්ම දේශනාව කළේ කොහෙද? අභිධර්ම දේශනාව කරේ කොහෙද? තව දිසාවේ සක්‍ර දේවීන්ද්‍රයන්ගේ විශේෂ ආසනයක් තියෙනවා පාණ්ඩු කම්බල සෛලාසනය කියලා. ඒකේ යටි ඉඳගෙන තමයි එතකොට තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා විශේෂිත දිව්‍ය පෙරහැරක් මෙතෙන්ට ආවේ. ඒ ඉහළ දිව්‍ය ලෝක වලින් දෙවි දේවතාවු ඒ තව්තිසා දිව්‍ය ලෝකයට ඇවිල්ලා ආසන අරගෙන අසුන් අරගෙන වැඩි ධර්ම දේශනා කළා. දෙවියන්ට කොහොම පොඩි කාලයක් ධර්ම දේශනා කළේ. ඒ ධර්ම දේශනාවන් දෙවියන්ට දේශනා කරපු ප්‍රමාණයෙන්ම නෙවෙයි, ඒකේ සාරාංශ කොටස්, ඒ කියන්නේ මාතෘකා කොටස්, ප්‍රධාන මාතෘකා කොටස් දේශනා කරන බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට, සරියුත් මහ රහතන් වහන්සේ දෙවියන්ට, සරියුත් මහ රහතන් වහන්සේ දෙවියන් නෑ, සරියුත් මහ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ කාටෝ කියන්නේ එපා එහෙම කියලා නෑ. මොකදරව දන්නවා බෝලපාලයන්ට බුරුදු කරන්නේ ගෝල්වාදයන්ට කියන්නේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට දේශනා කරපු මාතෘකා පරාස මාතෘකා කොටස් තමයි විස්තර කරලා තිබෙනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුරූපව විස්තර කරලා තිබෙනා වූ කොටස් තමයි අපිට අද තිබෙන්නේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තම කියනවා නම් අපි හැම එක්කෙනාම කැමති ටිකක් වැඩි දැනුමක් තිබෙන වැඩි පරිරුවණක් හැටියට චින්තනයක් තිබෙන මුලා නොවෙන නිකන් අපි අනුවශ්‍ය දේවල් ගන්න නැති හොඳම ටික ගන්න කියලා මේ ප්‍රතිරූපයක් සමාධිගත කරන්නට කැමති. ඒකට පිදුම් වැඩි. ඒ කියන්නේ අපි තියෙන අයම ගතියක් මේ කියන එක තේරෙනවද? අපිට හොඳ රැවටෙන්නේ නැති, හොඳට හොඳ චින්තනයක් ඇති, හොඳ උගත්කමක් ඇති කෙනෙක්. මම මේ සූත්‍ර හොඳට කියවලා මේවා තේරුම් අරගෙන විශ්වවිද්‍යාලවල ගිහිල්ලා මෙහෙම ආචාර්ය උපාධ්‍යාය එහෙම ආචාර්යයෙන් මේ අරමුණටක් ගහගෙන ඉන්න කෙනෙක් මම. ඒක නිසා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මම. ඒක නිසා මගේ ප්‍රකාශනේ හරි බලවත් කියලා නිකන් අමුතුම විදිහේ මහා ලොකු කෙනෙක් මේ සමාජයේට ඉස්සරහට දාන්න කැමති. හේතුව ඒකට හරි ගෞරවය. ඒකට පූජාවක් හම්බ වෙනවා. වැඩි වටිනාකමක් හම්බ වෙනවා. හැබැයි ඕවත් මම මේ භාවනා කරන්න කියලා තමයි දැනගත්තේ. අපේ ගුරු ස්වාමීන් වහන්සේලත් එක්ක හැලහැප්පෙන, මේ කියන්නේ ජක් උන්වහන්සේලාගේ අවවාදන් ශාසනා ඕක ඔක තියෙනවා. එහෙම උනායින් පස්සේ ඔය ධර්ම දේශනා කරන කොට ගියෝ පැවිදි ඒ සමහර චරිතවල තිබෙනවා මේ පරණ දේවල්. ඉතින් පරණ දේවල් වලම එල්ලීගෙන නෙමෙයි මම ඉන්නේ, මම ඇවිල්ලා නිකන් මේ අමුතු හොඳ චින්තනයක් තියෙන කෙනෙක් කියලා මෙන්න මේ වාගේ ප්‍රකාශන කරනවා. එයාගේ ප්‍රකාශන කරනවා. එන්න මෙහෙම එකක් තියෙනවා. මේක මම මේ මහාචාර්යවරේ කතාවකින් අල්ලගත්තේ ආගත්තේ. ඇත්තදී අලුත් නෑ. අලුත් දේවල ඇත්ත. තේරුණාද? ඇත්තදී අලුත් නෑ. අලුත් දේවල් වල ඇත්ත නෑ. ඔබ මහාචාර්යවරේ කිව්වේ මහාචාර්යවරු දෙන්නේ කඳුනා. දෙදස් දහතුනේ ජනවාරි මාසේ 25 or 28 දවසක මේ මම මතක හරි විචර 2013 නම් ඒ අර දොරමණ්ඩලාවට එන මහාචාර්යවරු දෙන්නේ ආවේ මේ මතකද දෙන්න ඔගේ දෙන්න මතකද හිතා ගන්න පුළුවන්ද? මේ ගල්ගොණ මහත්තයා හිටියද කියලා මට හිටියද කොහෙද මට ගල්ගොණ මහත්තයා නෙවෙයි යන්නේ කිවි. ඔක කිවි කාලෝපන්සේකයි නලින්ද සිල්ලා කියපු ප්‍රකාශනයකට තමයි කාලෝපන්සේ ඔක කිවි. ඊට පස්සේ ගුටි ගහගන්න කියලා තමයි ඒක නෑත්තු. නලින්ද සිල්ලා නැගිටලා දොරමණ්ඩලාවෙ තියෙන්නේ. ඉතින් ඒ අර කාලුපොන්සේක කියනවා එයා සූක්ෂම හිණීතනේ දෙන්නේ වචන. එයා තමයි කිව්වේ ඇත්තදී අලුත් නෑ, අලුත් ඒවා වල ඇත්ත නෑ කිය. එයා කියපු ගමන් අර නඩින්ද සිල්ලාමයි ඔයාගෙන දෙවිච්ච ඔක්කොම ටික කුණුකට. ඉතින් ඔය ගොඩාක් දේවල් ඔය අලුතෙන් ඔය පොත්තර තියෙනවනේ. ඕ වගේ මේ එන සටකපට තියෙනවා. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටකය කියලා කියන්නේ. එතකොට දැන් අභිධර්මයේ දෙවියන් දේශනා කරා එක පිටිකයක් විතරයි අපිට තියෙන්නේ දෙපිටකයක්. ඉතින් අනිත් එක අර මාතෘකා කොටසක් විස්තර කරන්න නැතුව තිබිලා තියෙනවා. ඒක මාතෘකා ධර්මපාලියක්. ඒ කොටස විස්තර කරන්නේ කවුද? මේ අශෝක රජතුමාගේ කාලේ මුගලි පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ තමයි ඒක විස්තර කරන්නේ මේ ප්‍රශ්න උත්තර හැටියට. ඒ මාතෘකා සම්ප්‍රදාය තිබුණා. ඒ මාතෘකා ටික තිබුණාට විස්තර කරලා තිබුණේ නැහැ. ඒක විස්තර කරන්නේ කතාවත්තුයි. එහෙමක තියෙන්නේ. අනිත් එක මේ මනුස්සයින්ට තේරුම් ගැනීමට අපහසු බව. මේ එහෙම නැහැ. ඒ තේරෙන්නේ. දැන් මේ තුම්පිටකයක් තියෙනවා කියලා තේරෙනවා, චිත්ත කියලා එකක් තේරෙනවා, අභිධර්මය කියලා එකක් තේරෙනවා, චෛතසික තේරෙනවා. ඉතින් ඔය තේරෙන්නේ. සුතමේ ඥාණයෙන් හරියට තියෙනවා. ඉතින් මේ මනුස්සයින්ට තේරුම් ගැනීමට අපහසු බව. මේක දාන්න උනේ මෙහෙමයි. මූඩ මිනිස්සුන්ට තේරුම් ගන්නට අපහසු බව කියලා. එතකොට හරියන. ඉතින් මිනිසුන් සඳහා ඇත්තේ සූත්‍ර දේශනා ඇතුළත් ධර්මය. එහෙම නැහැ. එහෙම නැහැ. ඔය මනුස්ස ලෝකයේ ඇහෙට බුදුරජාණන් වහන්සේ මේ ඇත්තට සූත්‍රවල තියෙන දේවල්ම තමයි ඔය අභිධර්මයෙන් විස්තර කරන්නේ. ඒකයි දැනගන්න ඕනේ. දැන් බලන්න මේ තියෙනවනේ ඔය එහෙම තියෙන දැන් අපි ගත්තොත් එහෙම සෝයා මිල්ක් පැකට් තියෙනවනේ සෝයා මිල්ක් පැකට් එක ගත්තම අර අපි හිතමු මේ පැනඩෝල් පැනඩෝල් පැකට් එක ගන්න පැනඩෝල් පැකට් එකේ තියෙනවා විනය පිටකයයි සූත්‍ර පිටකයයි අභිධර්ම පිටකයයි තුනක් කොහොමද තේරුම් ගන්න ඔය තුනම තියෙනවා ඉතින් ඕක දන්නේ නැති එක්කෙනාට නෑ මෙහෙමයි තියෙන්නේ මේ පැනඩෝල් මිලිග්‍රෑම් 500 හරි 1000 හරි ප්‍රමාණයක් පැය 4න් 4ට ගන්න අවුරුදු 12ට අඩු ඇයට භාගයක් දෙන්න කියලා තියෙනවා නේද වැරදි මොකක් හරි වුණොත් එහෙම දොස්තර මහත්තයෙක් කියලා කියනවනේ ඕක තමයි විනය පිළිගන්නේ විනයක් තියෙන්නේ නැත්නම් පැනඩෝල් පිළිනම මැරෙනවා ඔක විනය පිටකේ නෙමෙයිද? ඔක තමයි විනය පිටකේ. ඊට පස්සේ කියනවා පැනඩෝල් ඉසේ හමාරුවට හොඳයි, ඇඟේ හමාරුවට හොඳයි, තේට්ටුවට හොඳයි. ඊට පස්සේ මෙහෙ මෙහෙම අවස්ථාවලදී ගන්නේ කියලා එකේ තියෙනවා ලිස්ට් එකක් තියෙනව නේද? ඒක ಗುಣ කතන සඳහන් කරලා. ඒ මොකද්ද? සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ. ඊළඟට තියෙනවා පැනඩෝලිය කියලා සඳහන් කරන්නේ පැරසිටමෝල් පැරසිටමෝල් කියන මෙච්චර ප්‍රමාණයක් කියලා ඒකේ තියෙන ඒකේ අඩංගු ද්‍රව්‍ය සංකරණේ දාලා තියෙන මේකෙන් පහයි මේකෙන් තුන 100 දෙයක් දාලා තියෙනව නේද ඔය අභිධර්ම පිටකේ ඉතින් පැනඩෝල් පිටේ තියෙන ඒකේ මේ හැම එකෙම තියෙනවනේ දැන් බලන්න සෝයා එකක් අරගෙන සෝයා එක ඒකේ තියෙන සූත්‍ර පිටකේ ගන්න විදිහක් කියලා තියෙනවා විනය පිටකේ ඒක විස්ත සෝයා මිල්ක් එක ගත්තොත් එහෙම අභිධර්ම පිටකේ වැඩි ඒකේ තියෙනවා අර කැලරි ප්‍රමාණය ඔව් අර තව තියෙනවා ඔව් සැචුරේටඩ් අන්සැචුරේටඩ් කියලා දෙකක් තියෙනවා එහෙම තියෙනවනේ ඒක තෙල් ගන්න යන්නක බලන්න සී මේ මොකද්ද මේකට තෙල් ගන්න යන්න බලන්න මේ මොකද්ද මේ සෙන්ටිමීටර ඒකේ තුන් පිටකෙන් තියෙනවා ඒකෙන් තුන් පිටකෙන් තියෙනවනේ ඊට පස්සේ ගහලා තියෙනවා මේ තෙල් ගන්නකොට සෙල් ෆෝන් පාවිච්චි කරන්න එපා එන්ජින් එක ස්ටාර්ට් කරලා තියන්න එපා ඊට පස්සේ මේක අරගෙන අර ඉස්සරහ තියෙනවා මේ මෙහෙම බටන් ප්‍රෙස් කරලා කොච්චර ඩොලර් ගානකද තව තියෙනවද කොච්චර ලීටර් ගානක්ද ඊට පස්සේ බටන් ප්‍රෙස් කරන්නයි කියලා ඒකේ තියෙන ඒ මොකද්ද විනය පිටකේ ඕක නැත්තම් ඔය විනේ නැත්තම් එහෙම ඕතන ගිහිල්ලා හදා ගන්න ඕනේ ඒක රන් අනිත් එක තමයි ඒකේ තියෙනවා මේ මේක ඇවිල්ලා මන්දර නවසීලන්තේ තියෙන්නේ මේක 91 මේක 95 මේක 98 මේක තියෙනවා ඩිසල් කියලා වෙනම එකක් තියෙනවා එතකොට ගන්න ඕනන්නේ මේ කාර් වල මේ කාර් වලට වාහන වලට මේ ඩීසල් මේකට ඇවිල්ලා අන්ලෙඩ් ලෙඩ් එහෙම දිනවනේ 95 ගහන්න වෙයි ඒ මොකද්ද ඒක ඇවිල්ලා සූත්‍ර පිටකේ විදිහට ඊළඟට ඒකේ විස්තරයක් තියෙනවා කොළයක් ගත්තාන් පස්සේ මොනවද මේ තෙල් කියලා තියෙන්නේ පෙට්‍රෝලියම් මේ තිබෙනා වූ ඛනිජ අන්තර්ගතයක් තියෙනවා ඛනිජ නිදී ඒකේ තියෙන මෙච්චර ප්‍රමාණයට මේකේ දැන් 19 ගන්න බලන්න 19 ගත්තාන් පස්සේ තියෙනව නේද ඔක්ටේන් ගතිය ඔක්ටේන් තියෙනවා ඒ මොනවද ඒවා ඇවිල්ලා අවිධර්ම පිටියවගේ ඒක හැම තැනම තියෙනවා ඒ කියන්නේ යම් කිසි දෙයක් විස්තර කරනකොට ඉන් ඩීටේල් යන්නේ ඒක කඩලා යන විස්තර කරන එක කියනවා මොකද්ද අභිධර්මය කියලා. ඒ සූත්‍රවල තියෙනේම තමයි ඔය විස්තර කරන්නේ. අභිධර්මයෙන් කරන්නේ. දැන් සූත්‍රවල තියෙනවා චක්කු, සෝත, ධාන, දිව්වා, කාය, මන, රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මෝ තියෙනවානේ. දැන් ඇත්ත වශයෙන්ම ඒ ටික තමයි අභිධර්මයට ගිහිලා කියන්නේ. රූප කියන්නේ මොනවද? චක්කු කියන්නේ මොකද්ද? හැදිලා තියෙන්නේ කොහොමද? ඒක වටේ තියෙන්නේ මොනවද? චක්කුෙන් කරන්නේ මොනවද? චක්කුවට බේන්නේ මොනවද? ඔය ඔක්කොම ටික ඊට පස්සේ චක්කෝ කොච්චරක් වෙලා තිබෙනවද? චක්කෝ කොච්චර වෙලාගේ නැති වෙනවද? ඔය ඔක්කොම විස්තර ටික තියෙන්නේ කොහෙද? අභිධර්ම. ඒක නිසා මේ සූත්‍රයයි අභිධර්මයයි කියන එක විනයත් එක්ක, විනයක් තියෙන්න ඕන සූත්‍ර දැනගන්න, විනයක් තියෙන්න ඕන අභිධර්මය දැනගන්න. ඉතින් ඔය තුන ඔක්කොම එකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නිසා අපි කියනෝනේ අපහාස මිනිසයන්ට තේරුම් ගැනීමට අපහාස බවක් මිනිසුන් සඳහා ඇත්තේ සූත්‍ර දේශනා. එහෙම නැහැ. මිනිසුන් සඳහා විතර සූත්‍ර එතන ටිකක් පොඩි පටලැවිලා තියෙනවා. දැන් මිනිසුන්ට සූත්‍ර මිනිසුන්ට විතරක් නෙවෙයි, දැන් මංගල සූත්‍ර දේශුවේ මිනිසුන්ට ඒ දේශනා කරගාට දෙවියන්. ඉතින් එතකොට අපිට හිතන මේ මංගල සූත්‍රේ හද ගන්න ඕනද නැහැ? ඒක දෙවියන්ටයි දේශනා කරලා තියෙන්නේ කියලා හිතනවා නේද? ඉතින් අපි ඔබට මංගල සූත්‍රය හැම එකක්ම කියන්නේ මංගල සූත්‍රයද? ඊට පස්සේ තව සූත්‍රයක් තියෙනවා මහා සමය. මහා සමය සූත්‍රය කියන්න හොඳ නැහැ. ඒක කාට දේශනා කරන්නේ? දෙවියන්ට දේශනා කරනවා. ඒ දෙවියන් කියන ඒක නිසා දෙවියෝන්ගේ නම් ලිස්ට් එක මොකටද? ඒක අපි අත ගන්න ඕනේ. තව තියෙනවා සූත්‍ර දෙවියන්ට දේශනා කරපු පරාභව සූත්‍රය දේශනා කරේ කාටද? දෙවියන්. මංගල සූත්‍රයෙන් පස්සේ පරාභව සූත්‍රය දේශනා කරා. ඒ දෙවියන්. එතකොට පරාභව සූත්‍රයේ අපිට අල්ලන්නේ නැහැ. කැළඹෙන්නේ නැහැ. තව තියෙනවා සූත්‍ර දේශනාවල් කරපු දේවල් බ්‍රහ්මයන්ට, දෙවියන්ට ඔය කට්ටිය ඒවා ඉතින් අපිට අත ගන්න හොඳ නැහැ. ඇයි? ඒවා අපිට කියපුව නෙමෙයි. ඒක නිසා මේ ත්‍රිපිටකය යන කුමක්ද? ඒකේ හැඩවැඩ මොනවද? කහටද දේශනා කරේ? ඇයි අපිට ඒවා තියෙන්නේ? අපිට තේරෙන්නේ නැද්ද කියලා මේක අපි දැනගන්න. අහ ප්‍රශ්නය අහුවට කමක් නැහැ. ඒ අහුව හින්දා තමයි මේ ටික කියන්න ලැබුනේ. ඒක නිසා හොඳට හිතන්න. හොඳට හිතන්න. හොඳට මෙනෙහි කරන්න. මේවා මේවා ඇත්තද පුරුද්ද? අපිව නිකන් මේ කියන්නේ අපිව මඩවන්න කියන එකද කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් මොන බණ ආසනේ ඉඳගෙන උනාමතුරු මොන දේශකයක් කිව්වත් දැන් නම් පරිසම් වෙන්න ඕනේ මේ අතු කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න. හරි පරිසම් වෙන්න ඕනේ. ඒක නිසා දැන් තේරුණාද? හැමදෙනාම තියෙනවා. ධර්ම කියන්නේ ඉස්සර වෙලාම සජ්ජායනා කරන්නේ ඒ ත්‍රිපිටකයේම වෙන නමකින් ධර්මය සහ විනය කියලා. ධර්ම විනය නමින් තමයි සජ්ජායනා කරන්නේ. විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ රහතන් වහන්සේලා කියන්නේ බුරු කියන කොටසක් නෙවෙයි කියලා. රහතන් වහන්සේලා යනු බුරු කියන කොටසක් නෙවෙයි. උන්වහන්සේලා සත්‍යවාදීව චතුරාර්ය සත්‍ය ධර්මයන් කියන උතුම් සත්‍ය අවබෝධ කරගෙන නිවරට පැත්තුනා වූ ඒ නිවන් මාර්ගයට අනිත් අය යොදවන්ට ධර්මයේ ආරක්ෂා කරන්නා වූ කොටසක් කියන බව පිළිගැනීමට පුළුවන් හයිය ඇති හිතක් හදාගන්න. ඕක නැතුව වැඩි කරන්න බෑ. පළවෙනි ධර්ම සජ්ජායනාවට එකතු වෙනවා ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලාම 500 දෙනෙක්. ඒකට කියනවා පංච සතික සජ්ජායනාව. දෙක රහතන් වහන්සේලා 700 නමක් එකතු වෙනවා. ඒකට කියනවා සත සතික සජ්ජායනාව කියලා. ඒක සිද්ධ වෙන්නේ අශෝකානේ මේකත් වාල්කාරාමේ විශාලාම. තුන්වෙනි එක පාටලිපුත්‍රේ සිද්ධ වෙනවා. ඒකට රහතන් වහන්සේලා දහසක් දෙනා වහන්සේලා. ඒකට කියන සහස්සිකම් කියලා. ඉතින් මේ දහසක් රහතන් වහන්සේලා දහසක් දෙනා වහන්සේ සජ්ජහායනාව කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවිලා අවුරුදු 230ක් විතර ගියාට පස්සේ. කියන්නේ ඔබුණේ 35 දිනේ මේ මහින්ද මහරහතන් වහන්සේ ඉන්නේ ලංකාවට මේ කාලේ සිද්ධ වෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේලා කිසිම දවසක ඒට කලින් අවුරුදු 135කට විතර කලින් කරපු සජ්ජහායනාවට විරුද්ධ දේවල් කරන්නේ නැහැ. ඊට අවුරුදු 230කට කලින් කරපු පළවෙනි සජ්ජහායනාවට විරුද්ධ දේවල් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් කරන්නේ මෙන්න මේ කියන අය. ඔය රහතන් වහන්සේලා ඔය වගේ දේවල් කරන්නේ නැහැ. ඉතින් ඔය සජ්ජහායනා තුනේ කවදාකවත් රහතන් වහන්සේලා පළවෙනි දේශනාවේ තිබිච්ච දේවල් අයින් කරලා දෙවෙනි එකට ඇතුළත් කරනවා. ඒ වගේම කියපු දේවල් අයින් කරන්නේවත් නොකියපු දේවල් ඇතුළත් කරන්නේවත් නැහැ. ඒක රහතන් වහන්සේලාගේ උතුම් ගුණයක්. ශ්‍රේෂ්ඨ ගුණයක්. ශ්‍රේෂ්ඨ උතුම් ගුණයක්. ඒක නිසා අපිට පිළිගන්න තිබෙන්නේ රහතන් වහන්සේලා ප්‍රධාන වශයෙන් ඉන්වෝල්ලා සකරපු සජ්ජහානාවල ප්‍රධාන සජ්ජහානා තුනක් තියෙනවා. සජ්ජහානා හයක් තියෙනවා. ඒකේ ප්‍රධාන තුන තමයි අපි පිළිගන්නේ. ඒකේදී පළවෙනි 500 දෙනා වහන්සේ ධර්මයේ සජ්ජහායනා කරන්නේ ධර්මය විනය වශයෙන්. ඒකේ අපි ධර්මයේ තියෙනවා. ඊළඟට දෙවෙනි එක ධර්මයේ විනය වශයෙන්. හැබැයි දෙවෙනි එක ඉස්සර ඉදිරිපත් වෙන්නේ පිටින් කියාපු නැති දේවල් ඇතුළෙන් පටන් ගන්නවා. අන්න ඒකෙන් බේරගන්න තමයි දෙවෙනි ධර්ම සජ්ජහායනාව කරන්නේ. තුන්වෙනි එක කරන්නේ එක එක ධර්ම මතවාද ගෙනල්ලා මේක විනාශ කරන්න කියලා. ඒක නිසා තමයි තුන්වෙනි එක කරන්නේ. ඉතින් ඔය විදිහට ධර්ම සජ්ජහායනා තුනේ රහතන් වහන්සේලා පළමුවෙන් කරේ ධර්ම විනය හැටියට, පස්සේ ඒ ධර්ම විනය කියන එකේ ධර්ම කාණ්ඩය, ධර්ම සූත්‍ර, ධර්ම විනය, අභිධර්ම ධර්ම කියලා කොටස ඉස්සරහට හසුරුවාගෙන යන්න පහසු වෙන විදිහට කඩපියක විතරයි කරේ. ඒක දිහා වෙන දෙයක් කරේ නැහැ. දැන් ওই කතාවත් එහෙම ලියනකොට කතාවත් ප්‍රකරණය ඇවිල්ලා අභිධර්මයේ ඒ මාත්‍රිකා විස්තරයක් තියෙනවා. මාත්‍රිකා විස්තරයක් ඒ කාලයට ඇති වෙච්ච, ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න ටිකකට උත්තර සැපයීම වශයෙන් තමයි ඒක විස්තර වෙන්නේ. ඒක නිසා අහස ප්‍රඥාන්තිය, ආකාශ ප්‍රඥාන්ති, එතකොට මේ ස්කන්ධ ධර්ම, ඔය වගේ දේවල් පිළිබඳව තියෙනවා 200ක් තියෙන. ඒ 200ට උත්තර ලැබෙලා තියෙනවා. ඒ අර ධර්ම න්‍යායයේ බහැලා කරපු එකක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු 500කට විතර පස්සේ රහතන් වහන්සේ නමක් නාගසේන කියලා අභිධර්මයේ මුල් කරගෙන අහපු ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා මිලිඳු රජුලගේ. තවත් අවුරුදු 250කට විතර පස්සේ රජුතුමාගේ කාලේ. ඉතින් ඔය කාලේ මේ රහතන් වහන්සේලා කුඩා පරිදි. හැබැයි නියම රහතන් වහන්සේලා නියම පිරිසිදු අවිඥාලාභී මේ අතීතය අනාගතය දකින්න බලන්න පුළුවන් මේ කියාගන්න රහතන් වහන්සේලා නෙවෙයි, හොඳ ඔරිජිනල් හොඳ පියෝ රහතන් වහන්සේලා වැඩි. ඒක නිසා ධර්ම විනය තමයි ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ. කොළිය විතරක් නෙමෙයි. විදර්ශනාව හා විපස්සනා භාවනා අතර ඇති වෙනස ගැන මට හොඳ අවබෝධයක් නැත. එම වෙනස හොඳින් පැහැදිලි කර දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ වගේ ප්‍රශ්න ලෙස මේවාගේ පළ ඇහුවට කමන්නේ. මේවා හරි ලේසි ප්‍රශ්න. මේක වචන දෙකේ ප්‍රශ්නයක් තියෙනවා. විපස්සනා කියලා කියන්නේ පාලි භාෂාවෙන් කියන පදේ. විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන් විපස්සනාවට කියන මාතෘ. සිංහලෙන් ඔකට කියන්නේ විදසුම් කියලා. විදසුම් වඩනවා කියලා කියන්නේ. ඉතින් අපි සිංහලෙමුත් ඕක සංස්කෘත ටිකක් සිංහලට එක්කාසු වෙලා තියෙනවානේ. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? විදසුම් වඩනවා කියලා කියන්නේ නැතුව විදර්ශනා කියන සංස්කෘත මේ පදේ දානවා. ඉතින් අපි සිංහල වචනේ ටිකක් අමතක කර දානවා. ඉතින් මේ විදසුම් කියන්නේ විදර්ශනා කියන්නේ විපස්සනා කියන්නේ එකම දේ. හරියට කියනවනම් ධම්ම ධර්ම ධම්ම. බලන්න ධම්ම කියන්නේ පාලි වචනේ. එතකොට ධර්ම කියන්නේ සංස්කෘත. ඔය රාබ්ගමං සංස්කෘත පැත්තක් තමයි. ධර්ම කියන්නේ සංස්කෘත පදේ. මේ පාලි පදේ ධම්. ධම් කියලා කියනවා හයන දාල ධම්. සිංහල පදේ ධම්. එතකොට හැබැයි මේ ඒ ධම් කියලා කියන්නේ ධර්මයටයි. ආය අර ධම් පාටින්ලා සඳ බැද යනවා ඔය කතාව කියලා මේ පාට ලියන්න යන්න හොඳ නැහැ. ආ කියන්නේ ධම් කියලා කියන්නේ මොකද්ද? ධම්. ධම් කියන්නේ මේ අරම්පද නිලුයි ධම් පාට. ඒක වෙන එකක්. පාටට කියන මේ ධම් කියලා කියන්නේ සිංහල භාෂාවෙන් ධර්මය කියන එකයි. තව තියෙනවා කර්ම, කම්. කල කම් පළදී. එහෙම තියෙනවා. ඔය ඒක නිසා මේවා මේ භාෂා දැන් මේ විපස්සනා කියලා දැන් සමහර කෙනෙකුට මේක ආවේ නැත්තම් එහෙම දැන් තේරුම් නැත්තම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙන්නම වඩලා තියෙනවා ස්කන්ධ වශයෙන්. එක්කෙනෙක් සිංහලෙන් වඩනවා අනිත් එක්කෙනා පාලියෙන් වඩනවා අනිත් එක්කෙනා කතා කරොත් එහෙම අවසානයේ මොනවද කරන්නේ? මම විපස්සනා වැඩනවා. අනේ මට දන්නේ නැහැ මම නිකන් උද්දාසනා වැඩේ. එහෙම ගන්න පුළුවන්. ඔයම බලන්න. අංගරේ රූප වේදනා සංඥා සංකාර අනිත්‍යයි කියලා මම විපස්සනා කරා. එහෙමද කරේ? අනේ මම දන්නේ නැහැ. මම ඒ පහම අරගෙන මම විදර්ශනාව නිරලලා තියෙනවා. ඉතින් ඔය තව එක්කෙනෙක් කියන උනම් ඔය අපි දෙන්නාට වඩා අර වැඩි හරියක් පොඩි පොඩි විදසුම් කරලා දිනවනවා. ඇත්තට ඔය භාෂාවේ හිනා යන කැලිත් තියෙනවා. ඉනා යන කැලේ තියෙනවා. ඒක නිසා මේවා මේ වචනවල තිබෙනා වූ හබු වචන. අතර අපිට ඒ තරම් අමාරු වෙන්න ඕනේ නැහැ මේ වගේ දේවල්. මේ සුද්දොත් දන්නවා මේ ඉංග්‍රීසි කාර්ය විදර්ශනා විපස්සනා කියන එකේ ගන්න. ඒගොල්ලෝ දන්නේ නැති විදසු කියන එක. හොඳයි එහෙනම් අපි සක්මන් කරමු. සක්මන් භාවනාවට කලින් අපි මේ නාම රූප විපස්සනා සිද්ධ කරලෙමු. අපි මේ ජීවිතයේ නාම රූප ධර්ම, ඒ කියන්නේ මේ ජීවිතයේ පහළ වෙලා තිබෙන ශරීරයයි සිතුවිලි වේදනා මේ ජීවිතයට සම්බන්ධ සංඥා ওই দিকে তামাই আপি রূপাই নামাই কেলা সালাকা গান মেয়েটিকে তিবেন অস্থিরত্বয় বিঁধিয়াম মেনেই করবো মেয়েটি কালীন জীবিতে অতিবেচ্চ বেনাশ্রীম মেনেই করবো অনাগতে বিনেমাই মেয়ে স্থান হলেন রূপবেদনা সঞ্জা সংখার এবার හොඳ හැටියට ගන්නවා නරක හැටියට සලකගත් ඒවා තියෙනවා තමා තුළ ඒවා තමාගෙන් බාහිර ඒවා එහෙම තියෙනවා හීන ප්‍රනීත තියෙන ළඟ දුරු වශයෙන් තියෙනවා අපි මෙනෙහි කරමු නමස්කාරය කියනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ විදිහට කියන අත් දෙක තැන්පත් කරගෙන අතීත භවයේ පහළ වුණා වූ නාම රූප ධර්මයෝ අතීත භවයේදීම විනාශයටපත් නුනේය කිසිදු නාම රූපයක් වර්තමාන භවයට නොආයේය එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය අනාගත භවයේ පහළ වන්නා වූ නාම රූපයෝ අනාගත භවයේදීම විනාශයට යන්නේය කිසිදු නාම රූපයක් ඉදිරි භවයකට නොයන්නේය එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය වර්තමාන භවයේ පහළවන්නා වූ නාම රූපයෝ වර්තමාන භවයේදීම විනාශයට යන්නේය කිසිදු නාම රූපයක් අනාගත භවයට නොයන්නේය එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය ආධ්‍යාත්මයේ පාලවන්නා වූ නාම රූපයෝ ආධ්‍යාත්මයේම විනාශයට යන්නේය කිසිදු නාම රූපයක් බාහිරයට නොයන්නේය එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය බාහිරයේ පහළවන්නා වූ නාම රූපයෝ බාහිරයේම විනාශයට යන්නේය කිසිදු නාම රූපයක් ආධ්‍යාත්මයක් ආධ්‍යාත්මයට නොයෙන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍යෝ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. ඕලාරික පහළවන්නා වූ නාම රූපයෝ ඕලාරික ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් සියුම් ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. සියුම් ස්වභාවයෙන් පාලවන්නා වූ නාම රූපයෝ සියුම් ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ඕලාරික ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. හීන ස්වභාවයෙන් පහළවන්නා වූ නාම රූපයෝ හීන ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ප්‍රණීත ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. ප්‍රණීත ස්වභාවයෙන් පාලවන්නා වූ නාම රූපයෝ ප්‍රණීත ස්වභාවයෙන්ම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් හීන ස්වභාවයට පත් නොවන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. ළඟ පහළවන්නා වූ නාම රූපයෝ ළඟදිම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් දුරට නොයන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. දුර පාලවන්නා වූ නාම රූපයෝ දුරදීම විනාශයට යන්නේය. කිසිදු නාම රූපයක් ළඟට නොඉන්නේය. එබැවින් නාම රූපයෝ අනිත්‍යයෝය. අනිත්‍ය වූ නාම රූපයෝ දුක්ඛයෝය. කිසිදු හරයක් නැති බැවින් අනාත්මයෝය. සියලු නාම රූපයෝ අනිත්‍යයෝය. සියලු නාම රූපයෝ දුක්ඛයෝය. සියලු නාම රූපයෝ අනාත්මයෝය. සියලු නාම රූපයෝ අනිත්‍යයෝය. සියලු නාම රූපයෝ දුක්ඛයෝය. සියලු නාම රූපයෝ අනාත්මයෝය. සියලු නාම රූපයෝ අනිත්‍යයෝය. සියලු නාම රූපයෝ දුක්ඛයෝය. සියලු නාම රූපයෝ අනාත්මයෝය. සම්පූර්ණ කරන්න සම්පූර්ණ